අනුරාධ ජයරත්න මැතිතුමාට මිනිත්තු 15ක් කාලයක්
තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අද රට බරපතල අර්බුදයකට වැටිලා මේ රට ප්‍රශ්න ගණනාවකට මුහුණ දීලා ඉන්න වෙලාවේදී අද මේ මට්ටමින් මේ රට සාමාන්‍යකරණය කරන්න, ඒ වගේම රට තිබිච්ච තත්වයෙන් මේ සුබවාදී තැනට මේ රට ගෙනෙන්න කටයුතු කිරීම පිළිබඳව මම හිතන්නේ විශේෂයෙන් අපි ජනාධිපතිතුමාට අපි හදවතට එකගව අපි අපේ ස්තුතිය පුද කළ යුතුයි. මම මේ කාරණාව කියන්නේ වෙන මොනවත් නිසා නෙවෙයි, බොහෝ විට විපක්ෂයේ ඉන්න විපක්ෂ නායකතුමාලාට මේව බාරගන්න කියනකොට මේක බාර අරගෙන වැඩ කටයුතු කරන්න සූදානම් වුණේ නැහැ. තව බොහෝ පෙරෙස් අපේ ගෝඨාභය ජනාධිපතිතුමා හදපු අපි හිතපු උගත්තු වියත්තු බුද්ධිමතුන් කියලා හිතපු පිරිස ගෝඨාභය ජනාධිපතිතුමාගේ පරිපාලනය කඩාගෙන වැටෙනකොට එතුමා ගත්ත තීන්දුව తీරන වැරදි කියලා සමාජගත වෙනකොට එතුමා කරගෙන ආපු වැඩපිළිවෙල අසාර්ථකයි කියලා දකිනකොට එතුමා හදපු එතුමාගේ ළඟ ඉඳලා කනට හැමදාම උපදෙස් ටික ලබා දීපු උගත්තු බුද්ධිමතුන් ගිහිල්ලා එහා පැත්තේ ඉඳගත්තා. හැබැයි එහා පැත්තේ ඉඳගත්ත විතරක් නෙවෙයි, එතුමා විවේචනය කරලා පැවතිච්ච ආණ්ඩුව විවේචනය කරලා මේ වගකීම බාර අරගෙන වගකීම ඉදිරියට ගෙනියන්න කවුරුවත් සූදානම් වුණේ නැහැ. ඒක තමයි ඇත්ත. ඒ ළඟම හිටපු පිරිස ඒ විදිහට වෙනම ගිහිල්ලා විපක්ෂයේ ඉඳගෙන කටයුතු කරන්න සූදානම් වෙනකොට අර කියපු මහා උගත්තු බුද්ධිමතුන් මේ රටේ මහා බලාපොරොත්තුවක් ඇතුව ඡන්දය ප්‍රකාශ කරපු රටේ ජනතාව නොමගවල ගිහිල්ලා විපක්ෂයේ ඉඳගත්ත වෙලාවකදී අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පිළිබඳ ප්‍රශ්න ගැටළු ගණනාවක් තියෙන්නේ නැති. හැබැයි එතුමා මේ වගකීම බාරගත්තා. එතුමා වගකීම බාරගත්තා විතරක් නෙවෙයි, අද එදා තිබිච්ච ඩොලර් ටික අලුතෙන් මේ රටට එන්න පටන් ගත්තේ නැහැ මහා පරිමාණේ. එදා තිබිච්ච සම්පත් ටික දෙගුණ තෙගුණ වෙන්න පටන් ගත්තේ නැහැ මහා පරිමාණේ. හැබැයි අද තෙල් පෝලිමකට යනකොට මිනිස්සුෙකුට පෝලිමක් නැතුව ගිහිල්ලා තෙල් ටික ගහගන්න පුළුවන්. අද ඉස්පිරිතාලයකට යනකොට සියල්ල සම්පූර්ණ වෙලා නැහැ, හැබැයි බෙහෙත් ටික ගන්න පුළුවන්. අද අඩුම ගන්න මිනිස්සුන්ට තමුන්ට රැකියාව කරලා යම් හෝ බලාපොරොත්තුවක් ගොඩනගන්න පුළුවන් පරිසරයක් අද මේ රටේ ගොඩනගලා තියෙනවා. ඒ නිසා හදවතට එකගව අපි ජනාධිපතිතුමාගේ ගත්ත සියලු කාරණා තීන්දුව తీරන පිළිබඳ නෙවෙයි, හැබැයි මේ වගකීම මේ රටේ මේ ඇතිවෙච්ච උද්ගත වෙච්ච අර්බුදයේ ප්‍රශ්නය මේ ගැටලුව බාර ගැනීම පිළිබඳව ඒක අද මේ තත්වයට හරි විසඳීම පිළිබඳව අපි ජනාධිපතිතුමාට අපේ ගෞරවයේ ස්තුතිය විශේෂයෙන් පුද කරනවා. ඒ වගේම තමයි නියෝජ කතානායකතුමනි, අද බහුතර බොහෝ දෙනා විටින් විට කතා කරන්නේ මොකද්ද මේ මැතිවරණය පිළිබඳව. අපි නාම යෝජනා දුන්නා, මැතිවරණ අපේක්ෂක ඉදිරිපත් කරා, කිසි ගැටලුවක් නැහැ, අපි මැතිවරණයට යමු. හැබැයි අපි බොහෝ අද එහා ඉඳගෙන කතා කරන උගත්තු බුද්ධිමතුන් අහන්නේ මොකද්ද ප්‍රාදේශ සභා ඡන්දය කල් දානවද කියලා. අපි ජනතා විමුක්ති පෙරමුණ මොකද්ද අහන්නේ ප්‍රාදේශ සභා මැතිවරණ කල් දානවද? කල් දාන්න දෙයක් නැහැ. නාම යෝජනා බාර දීලා අපේක්ෂකයෝ නම් කරලා මාර්තු 9 වෙනිදා මැතිවරණය කියලා ප්‍රකාශයට පත් කරලා ඒ සියල්ල කරලා තියෙනවා. හැබැයි නියෝජ කතානායකතුමනි, පෞද්ගලිකව මට වෙන මතයක් තියෙනවා. අපිට මෙච්චර මැතිවරණ වලට ආසන, අපි මෙච්චර අපිට මේ රට ගොඩනගන්න පුළුවන් නම්, අපිට ප්‍රතිපත්තියක් තියෙනවා නම්, අපිට ප්‍රතිපත්තියක් හිටියට මේ රට ගොඩ දාන වැඩපිළිවෙලක් අපි සතුව තියෙනවා නම්, එහෙනම් අපි ඔක්කොම එකතුලා යන් එක්ක පාර්ලිමේන්තු මැතිවරණයකට, එහෙම නැත්නම් අපි යන් ජනාධිපතිවරණයකට. මොකද මාර්තු 9 වෙනිදා හදන ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයා IMF එකත් එක්ක ගිහලා සාකච්ඡා කරන්නද? මාර්තු 9 වෙනිදා අපි හදන ප්‍රාදේශ සභාවේ සභාපතිවරු ඇවිල්ලා මේ රටේ ආර්ථික ප්‍රතිපත්ති ටික හදන්නද? නෑ. ඒ නම වෙනදෙන් පස්සේ තදන් වෙන්නේ රනිල් වික්‍රමසිංහ පැත්තව එතුමාට පින් සිද්ධ වෙන්න හදන ප්‍රතිපත්ති ටික විතරයි. ඔය කවුරු කවුරු හරි ඒ ඉස්සරහට දක්කගෙන යන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා මෙච්චර මැතිවරණයකට යන්න ඕන නම් අර ඉන්න පොඩි උන් ටික බිල්ලට දානවා වෙනුවට අපි යම් එක විසුරුවගෙන පාර්ලිමේන්තු මැතිවරණයකට. එහෙම නැත්නම් ජනාධිපතිවරණයකට යමු. ඒකල රටේ හරි තිරසර සංවර්ධන වැඩපිළිවෙලක් හදමු. හැබැයි ඒක ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. ප්‍රාදේශ සභා මැතිවරණේ අර බිල්ලට දීලා මේ මැතිවරණය පිළිබඳ කතා කරනවා. හැබැයි එතනින් එහාට ගිහිල්ලා පාර්ලිමේන්තුව හරි ප්‍රතිපත්ති හදන ඒ මැතිවරණය පිළිබඳ කිසි කෙනෙක් කවුරුත් කතා කරන්න සූදානම් නැහැ. ඒක තමයි මේ රටේ අවාසනාව ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපිට අවශ්‍ය වෙලාවේ අවශ්‍ය තීන්දුව එකක්වත් අපිට ගන්න බැරි වුණා. අපි හැමෝම විවිධ කතන්දර මේ සභාවේ කතා කරා. අපිට අපි මේකේ ගෝඨාභය ජනාධිපතිතුමා අපි හදුවා. ගෝඨාභය ජනාධිපතිතුමා වරද්දගත්ත දෙයක් තියෙනවා. හැබැයි ඒක නිවැරදි කරන්න මේ පාර්ලිමේන්තුව ඉඳලා අපිට මොනවා හරි කරන්න පුළුවන් ඒ සියලු දේට අපි සහයෝගය දෙනවා. අපි මේකෙන් දාලා පැනලා යන්න සූදානම් නැහැ. අපිට ඊළඟ පාර්ලිමේන්තුවේ අසුනේ දින්නේ මොකද්ද කරන්න කිඳවන් දේ සියල්ලට වැඩිය. අපිට මේ රට නිවැරදි තැනකට ගෙනියන්න පුළුවන් නම් එතෙන්ට ගෙනියන්නයි අපි වැඩපිළිවෙල හදන්න ඕනේ. ඒ නිසා ඒකට අපි කළ හැකි සියලු විදියට අපිට සහයෝගය දෙන්න පුළුවන් අපි සහයෝගය දෙනවා. අනික් කාරණාව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ජනාධිපතිතුමා මතක් කරා මේ ජනවාර්ගික අර්බුදය පිළිබඳව. අපි 2013 ඉඳලා අපි පළාත් සභා පාර්ලිමේන්තු නියෝජනය කරා. මේ නියෝජනය කරපු හැම වෙලාවෙම අපි දැක්ක දේශපාලන වශයෙන් අපි දැක්ක අර්බුදය. දෙමළ ජාතික සන්ධානය හැමදාම වෙන එක මතයක හිටියා. අපි වෙන බෞද්ධ බලවේග එක්ක ගොඩනගාගත්ත දේශපාලන පක්ෂ මේ රටේ වෙනම තව වෛරයක් හැදුවා. තව මුස්ලිම් ජනතාව නියෝජනය කරපු පිරිස ඇවිල්ලා වෙනම ප්‍රශ්නයක් මේ රටේ හැදුවා. හැබැයි මුස්ලිම් දමිළ සිංහල අපි දෙකට තුනට හතරට මේ 225 පුටුගේල දෙකට තුනට හතරට ගැටල හැමදාම අරගල කරා. මොකද්ද අපිට ආපු ප්‍රතිඵලය? 75ක ප්‍රතිඵලය තමයි අපි ඊට පස්සේ මේ භුක්ති විඳින්නේ. අපිට කවදාකවත් එක මතයකට ඇවිල්ලා එකට ඉඳගෙන වැඩ කරන්න පුළුවන් පරිසරය අපි ගොඩනගාගත්තේ නැහැ. අද ජනාධිපතිතුමා මේ පුටුව ඉඳගෙන රාජාසන කතාව කරන වෙලාවේදී එතුමා කිව්වා පොලිස් බලතල ටික දෙන්නේ නැහැ කියලා. එතුමාගේ කතාවේ එතුමා සදාන් කරපු කතාවේ බොහොම පැහැදිලිව කියන පොලිස් බලතල ටික දෙන්නේ නැහැ කියලා. හැබැයි මෙතන අවශ්‍යන්නේ මේ පොලිස් බලතල ටික ලබා දීම පිළිබඳව. ඊළඟට ඉඩම් පිළිබඳව ජාතික ඉඩම් සභාවක් පිහිටුවීම. ඉඩම් සභාවක් පිහිටවලා සියලු ඉඩම් පිළිබඳ තියෙන අධිකාරිය එක ඉඩම් සභාවකට බාර දුන්නා නම් ඔය කියන ප්‍රශ්නේ පළාත් හැටියට පැන නගින්නේ නැහැ ගරු නියෝජක කතානායකතුමනි. අපි මම මේ කියන්නේ වෙන මොනවත් නිසා නෙවෙයි. මගේ ගම්පල ආසනේ අපි දන්නවාද ඉඩම් විදිය ගත්තාම ප්‍රාදේශීය ලේකම්ට තියෙනවා, එල්ආර්සී එකේ තියෙනවා, මහවැලි තියෙනවා, තව විවිධ ආයතන වලට මේ රජයේ තියෙන ඉඩම් සතුව තියෙනවා. හැබැයි අද මගේ වයසට වැඩි මම අවුරුදු 36ක් නම් මගේ වයසට වැඩි වගා කරපු දොරගල ඉඩම් ටික වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ මොහොත වෙනකොට ගැසට් කරලා තියෙන්නේ. මගේ කටේ බලයට අපි ගිහිල්ලා සාකච්ඡා වාර 10ක් 15ක් අරගෙන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගැසට්ටුව පැත්තකින් තියලා තියෙනවා. ඒ නිසා මේ මිනිස්සු අද තාම වගා කරනවා. හැබැයි මේ මිනිස්සුගේ ඉඩම් ටික වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරගෙන එන කො මේ රටේ ඉඩම් ප්‍රතිපත්තිය මොකද්ද? අවුරුදු මම දන්න අවුරුදු 36 මගේ වයසට 36 අවුරුදු 50ක් විතර වගා කරපු ඉඩම් එහෙම ගිහිල්ලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගැසට් කරනවා නම් ඒ ඉඩම් ටික ඒ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් කියනවා නම් ඊට පස්සේ ජාත්‍යන්තර සම්මුතීන් වලට ගිහිල්ලා අපි කියන විවිධ සමුළු වලට ගිහිල්ලා කියන අපේ වන ඝනත්වය 132යි අපි 35 කරනවා 38 කරනවා කියලා අපි ඇවිල්ලා මහා පම්පෝරි ගහනවා. ඒකල අර අහිංසක පාරම්පරික වගා කරපු මිනිස්සුගේ ඉඩම් ටික අපි අහිමි කරා. මීමුරේ ගම්මානේ කොයිතරම් පැරණි ගම්මානයක්ද? මේ රටේ තියෙන පැරණිම ගම්මානේ එක් මුළු ගම්මානෙම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ගැසට් කළ ඉවරයි ගරු නියෝජක කතානායකතුමනි. අද මම පරිසර ඇමතිවරයා හැටියට ඉන්නකොට GPS එක වෙනස් කළා, යම් වැඩපිළිවෙලක් කළා, අපි යම් ප්‍රමාණයක් වෙනස් කරා. හැබැයි මේ මිනිස්සු අදටත් ඉන්නේ ගැටලුවයි උඩ. මේක තමයි අපේ රටේ ඉඩම් ප්‍රතිපත්තිය. කවුරු හරි හිතනවා නම් දෙමළ ජාතික සන්ධානය හිතනවා නම් මේක ඔවුන්ට විතරක් තියෙන ප්‍රශ්නයක් නෑ. මේක දකුණද උතුරද අපි සියලු දෙනාට තියෙන ප්‍රශ්නයක්. මේක අපි හරියට විසඳ ගන්න ඕනේ. ඉඩම් පිළිබඳ අපි යම් හරි තැනකට ගෙනල්ලා එල්ආර්සී වේවා මහවැලි වේවා මේවා එක තැනකට ගෙනල්ලා අපි ප්‍රතිපත්තියක් හදා ගන්න ඕනේ. හෙට දවසේ ව්‍යාපාරිකයෙක් කියලා ඉඩම් ටික ඉල්ලුවොත් අපිට දෙන්න ඉඩම් ටිකක් නැහැ. වගා කරන අක්කර 200ක 300ක 500ක ඉඩමක් පෙන්නන්න ගියොත් එහෙම ඉඩමක් පෙන්නන්න නැහැ. හැබැයි විවිධ ආයතන සතු අක්කර 1000 ගණන් තියෙනවා. වගා නොකරපු ගොවිජන සේවා කුඹුරු ගියද කියලා ඇහුවත් අද වෙනකොට 125,000ට වැඩි. හැබැයි මොකද්ද අපේ තියෙන ප්‍රතිපත්තිය? මොකද්ද අපි මේ ටික වගා කරන්න හදපු වැඩපිළිවෙල? එනිසා නියෝජක කතානායකතුමනි මේක බොරු බිල්ලෙක් බවාගෙන මේ ප්‍රශ්නේ හදන්න ගියොත් අපි තව තව පහලට යනවා. අර මෙරට කවදාකවත් නැගිටවන්න අපි කාටවත් හම්බෙන්නේ නැහැ. එනිසා අපි ජන වර්ගයේ හැටියට දෙමළ සිංහල මුස්ලිම් අපි බෙදිච්ච යුගය අපි අවසන් කරන්න ඕනේ. මේක අපිට සියලු දෙනා එකට ඉඳගෙන අපිට තීන්දුව తీරන මේ සභාවේ 225ටවත් ගන්න බැරි නම් මේ රට ඉදිරියට ගෙනියන කියන එක බරපතල අර්බුදයක් නියෝජක කතානායකතුමනි. මේක කරන්න හම්බෙන්නේ නැහැ. 13 පිළිබඳ කියනවනම් අපිට මේක විසඳගෙන යම් විදියකට මේ රටේ ඉන්න දමිළ ජනතාව හෙට දවසේ සතුටු නැත්තම් හෙට දවසේ වෙනකොට මේ රටේ මුස්ලිම් ජනතාව සතුටු නැත්තම් සිංහල ජනතාවට ඒ ආරක්ෂාව නැත්තම් මේක කොහෙටද යන්නේ? මේක තව යන්නේ ලේ විලකට. ඒ නිසා අද රාජාසන කතාව ඉඳගෙන සිංහල දමිළ මුස්ලිම් සියලු දෙනා එකට ඉඳගෙන එක වැඩපිළිවෙලක් හදමු කියපු එකත් විවේචනය කරලා විවිධ කණ්ඩායම් බලවේග වෙන වෙන පැතිවලට අරගෙන ගිහිල්ලා ඒ කණ්ඩායම් ටික අවශ්‍යන්න අද සමහර උත්සාහ කරනවා. අපි කනගාටු වෙනවා නියෝජක කතානායකතුමනි. අපි මේ වැටිච්ච තැනින් නැගිටින්න අද යම් විදියකට මිනිස්සුන්ට හුස්ම ගන්න පුළුවන් පරිසරයක් ගොඩනැගිලා. අපි කියන්නේ නැහැ සියල්ල හරි කියලා. අපි කියන්නේ නැහැ සියල්ල අපි බලාපොරොත්තු වෙච්ච ඉලක්කයට ආවයි කියලා. හැබැයි මේ ආපු තැනින් ඉස්සරහට ගෙනියන වෙනුවට තව මේක ආපස්සට ගෙනියන්න කවුරු හරි කටයුතු කරනවා නම් ඒක අනුමත කරන්න පුළුවන් කමක් නැහැ ගරු නියෝජක කතානායකතුමනි. ඒ වගේම තමයි අද ජනාධිපතිතුමාගෙන අපේ එක යෝජනාවක් තියෙනවා. ඒ තමයි දේශපාලන පක්ෂ පිළිබඳව සොයා බලන්න එතුමා පත් කරනවා කියපු කොමිෂම. මේක නොරදීම පත් කළ යුතු කොමිෂමක් විතරක් නෙවෙයි, මේ පාර්ලිමේන්තුවට ගෙනල්ල ඒ කොමිෂම පිළිබඳ විවාදයක් පැවැත්විය යුතුයි නියෝජක කතානායකතුමනි. අද සමහරු කතා කරන්නේ මෙතන ඇවිල්ලා විවිධ කණ්ඩායම් හදාගෙන එක්කෝ ජාතිවාදය උස්සන, එක්කෝ කොහේ හරි රටක තියෙන සල්ලි ටික අරගෙන එක මන්ත්‍රීවරයෙක් හදාගෙන ඒ ඇවිල්ලා ඒ මන්ත්‍රීවරයා ඉන්නේ විවිධ ඒ තියෙන විවිධ අනපනත් ටිකට පමණයි. මේ පාර්ලිමේන්තුව උන් නියෝජනය කරන ජනතාව ගැන කතා කරන්නේ, කතා කරන්නේ වෙන රටවල් වලට. මෙතන ඉඳගෙන කතා කරන වෙන NGO සංවිධානම පිළිබඳව. ඒ පිරිස් තමයි මේ රට හැමදාම ගිනි තියන්නේ. එනිසා අද අද බලන්න ඕනේ අද මැතිවරණ වියදම් නියාමනය කිරීම පිළිබඳ පන්නත ගෙනාව. මැතිවරණ කොමසාරිස්තුමා මැතිවරණ කොමිසම දාලා තියෙනවා එක වසමකට එක කොට්ටාසයකට රුපියල් 20ක් ප්‍රචාරණය සඳහා වියදම් කරන්න පුළුවන් කියලා. ඒ වගේම එක පළාත් පාලන ආයතනය තව රුපියල් 20ක් පුළුවන් කියලා රුපියල් 40යි. එතකොට මේකේ යම් ප්‍රචාරණය එහෙම නැත්නම් ඉන්ධනයේ විවිධ කාරණා අතහැරලා රුපියල් 40යි. හැබැයි සමහර දේශපාලන පක්ෂ වියදම් කරන වියදම් කිරීම දිහා පොඩ්ඩක් බලන්න නියෝජ්‍ය කතානායකතුමනි. කොහෙන්ද මේවට මුදල් ටික? මේ වේදිකාවක් විතරක් ගන්න ලක්ෂ 50ක් 60ක් යනවා. එක වේදිකාවකට එක රැස්වීමකට. එහෙනම් කොහෙන්ද මේ මුදල් ටික? ওই සියලුම දෙනා මැතිවරණ අවසන් වෙලා දින 21ක් යනකොට පක්ෂයේත් ඒ වගේම අපේක්ෂකයන්ගෙත් දෙන්න ඕන දින 21ක් ඇතුළත ඒ ගිණුම් සහතිකය තුමලා ලබා දෙන්න ඕනේ සහතික කරපු ගිණුම් පිටපතක් එක්ක. ඒ ටිකේ බලා ගන්න පුළුවන් කොහොමද මේ කණ්ඩායම් වියදම් කරේ කියලා. හැබැයි ඒ සියල්ල කොට්ටාසල රුපියල් 20යි වියදම් කරේ කියලා ගානට හදලා දෙයි නියෝජ්‍ය කතානායකතුමනි. එනිසා මේ පිළිබඳ හොයන්න ඕනේ. අපේ රටේ ඉන්න මිලියන 22 අවශ්‍යතාවයන්ද අපේ මේ පුටුවල ඉන්න 225 කතා කරන්න. සමහර දේශපාලන පක්ෂ ගෙනියන්නේ මේ රටේ මිලියන 22 ජනතාවගේ අවශ්‍යතා ටිකද? එහෙම නැත්නම් අපිට අපි සමහර කාරණා පිළිබඳ අද විවිධ අලුත් මතවාද අදහස් එනකොට නියෝජ කතානායකතුමනිගේ සමහරු තර්ක කරනවා. අද අපේ සීජී අරක ගන්න වහලේ උඩ විතරයි සෙනගට නැගලා යන්නේ නැත්තේ. හැබැයි ලබන අලාභය බලන්න. මේක හෙට දවසේ ප්‍රතිව්‍යුහගත කරන එකල්ලා යම් කණ්ඩායමක ඒකාබද්ධ කරන්න මේක ලාභ ලබන්නේ නැද්ද බලන්න. හැබැයි මේක ජනසතු කියලා හැමදාම කෑ ගහගෙන අපි මේක විනාශ කරලා දාලා අවසානයේ ඒ කෝච්චි එළවන මිනිස්සුන්ට ලාභයක්වත් නැහැ, යන මිනිස්සුන්ට සැනසීමක්වත් නැහැ, ඒක වැඩ කරන මිනිස්සුන්ට හම්බ කිරීමක්වත් නැහැ. රටත් ඉවරයි. අපි මහා භාණ්ඩාගාරයේ බිලියන 4-4 විතර මේක ජීවත් කරවන්න ආය පාරක් ගෙවල. සීටීපී එක බලන්න. බස් එකේ මොකේද වහලේ උඩ යන්න පුළන්නේ ඒකෙත් යනවා. හැබැයි මොකද අවසානයේ සීටීපී එකට වෙලා තියෙන්නේ? ඉතින් මේව අලුතෙන් හිතලා අලුත් වැඩපිළිවෙලක් හදනකොට දැන් වරාය පිළිබඳ විවිධ තර්ක විතර්ක ගෙනාව. දැන් අද්දිවට හැදුවල අපිට මුදල් දෙනවද මහා භාණ්ඩාගාරේ? කවුරු හරි අපිට ණය දෙනවද මේක ආයෙ පාරක් හදන්න? ඉතින් මේක නියෝජ්‍ය කතානායකතුමනි, මේක අද බරපතල ප්‍රශ්නයක්. මේකේ තියෙන අවශ්‍යතාවයන්, රටේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන්ද අපි මේ නියෝජනය කරන්නේ සියලු දෙනා කියන එක පිළිබඳ බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා පක්ෂ පිළිබඳ විතරක් නෙවෙයි, ඒ පක්ෂ නියෝජනය කළ පක්ෂ නායකයෝ මේ උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිස පිළිබඳවත් කොහෙල බලලා මේ පාර්ලිමේන්තුවට ඒ වාර්තාව ඉදිරිපත් කළා. ඒ පිළිබඳව අපි විවාදයක් ගත යුතුයි කියලා මම යෝජනා කරනවා කරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම තමයි අනෙක් කාරණාව අද ජනමාධ්‍ය පිළිබඳව ආයතන පිහිටුවීම් පිළිබඳව ජනමාධ්‍ය පිළිබඳව කරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ජනමාධ්‍ය හැසිරවීම පිළිබඳව අපේ ඉන්න මාධ්‍යකරණ ඉන්න අපේ සහෝදරයෝ පිළිබඳව යම් විදිහක නියාමනය වෙන වැඩපිළිවෙලක් අපි සැදිය යුතුමයි. සමාජ මාධ්‍ය තුල පතුරුන කාරණා මම මේ කතා කරන එක අද අපි ආණ්ඩුව හැටියට ඉන්න අපිට වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, හෙට දවසකදී මේ ඉන්න විපක්ෂයට කවදා හරි දවසක වෙන්නත් පුළුවන්. මේකේ ගෙනියන සම්පූර්ණයෙන්ම ගෙනියන අසත්‍ය මතවාද ටික ඒක දැකලා මේක සමාජගත කරලා මිනිස්සුන්ගේ ඔළු ගෙඩි වලට දානවා මේක තමයි ඇත්ත කියලා. මිනිස්සු එක 6-7 පාරක් දැක්කට පස්සේ මේක තමයි ඇත්ත කියලා ඒකත් එක්ක විශ්වාස කරනවා. හැබැයි ඒවා නියාමනය කරන්න සමාජ මාධ්‍ය මොකද්ද අපිට තියෙන නීතිය? මේ නීතිය අඩුම ගන්න එක පැත්තකින් නීතිය හදෙන්න ඕනේ. අනික් පැත්තේ මාධ්‍යකරණ ඉන්න අපේ පිරිස පිළිබඳ ඒ කණ්ඩායමට හරියට නියාමනය වෙන වැඩපිළිවෙලකුත් අපි හදන්න ඕනේ. එහෙම නැත්නම් මේ රට ඊළඟ කරන වැඩ කටයුතුත් එක්ක පෙළගස්සන්න පහසු වෙන්නේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම තමයි නොවෙනස් වෙන ජාතික ප්‍රතිපත්තියක් අපි ඉදිරිපත් කරන්න ඕනේ. ඒ කියන්නේ වෙන මොනවත් නිසා නෙවෙයි, පෞකේ ගාලේ වර්තමාන ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා හැටියට ඉන්නකොට යාපාලන ආණ්ඩුවේ පෝට් සිටිය පටන් ගත්තා. අවුරුදු දෙකක් පෝට් සිටිය නතර කරගෙන හිටියා. පරිසර බලපත්‍රය අහෝසි කරලා අවුරුදු දෙකක් නතර කරගෙන හිටියා. අවසානයේ මොකද උනේ? චීනයත් එක්ක අපි වෛර කරගත්තා. අපේ තියෙන අවුරුදු ගණනාවක අපේ ප්‍රතිපත්තිය නැතිවීමේ ප්‍රතිඵලය. ඊළඟට මොකද උනේ? අපි ගෝඨාභය ජනාධිපතිතුමා එනකොට අපි ඕනතර උගත්තු වියත්තු හිටියා, බුද්ධිමතුන් හිටියා, ඒකට උපදෙස් දෙන්න. අවසානයේ මොනරේල් එක අපි නැති කරගත්තා. ජපානයේත් එක්ක අපිට මොකද උනේ? අපි සම්පූර්ණයෙන් එතනින් එහාට අපි තිබිච්ච අපේ හොඳ හිත සියල්ල අපිට විනාශ වුණා. චන්ද්‍රිකා මැතිණි ඉන්නකොට අත්තනගල්ලහර අධිවේගී මාර්ගයේ මධ්‍යම පළාතට යන්න තිබුණා. අවසානයේ මොකද උනේ? ඒක අධිවේගී මාර්ගයේ සම්පූර්ණ වෙනසලා අවසානයේ ආයි කුරුණෑගලින් ගහවා. මෙහෙම උදේ හවස අපේ ප්‍රතිපත්ති සියල්ල අපි වෙනස් වෙනවා නම් රටක් හැටියට ඒකේ ආයෝජකයෝ කොහොමද ආයෝජනය කරන්නේ? අඩුම ගානේ දේශීය ආයෝජකයන්ට අධිවේගී හරි මාර්ගය පිළිබඳ සැලසුම් කරලා තෙල් ගහන ෂෙඩ් එකක්වත් දාගන්න බැරි රටක විදේශ ආයෝජක මේ රටට එයිද? එහෙම කරන්න නම් මේ රටේ නිවැරදි සලස්ප ප්‍රතිපත්තියක් අපි තියෙන්න ඕනේ. ඒකට නියෝජ්‍ය කතානායකතුමනි, මේ හදන ප්‍රතිපත්තිය අපි විපක්ෂ නායකතුමා ඇතුළු සියලු දෙනාගේ ගෞරවයෙන් ඉල්ලනවා. අඩුම ගානේ ප්‍රතිපත්තිය හදන්න එකට එකතු වෙමු. මාස 6ක ප්‍රතිපත්තිය හදලා මේ පාර්ලිමේන්තුවේ සම්මත කරමු. ඒක එන්නේ කවුද කින්දමන්ද අපිට අදාල නැහැ එන ඕන මිනිස්සෙක්ගේ හරි වැඩපිළිවෙල ඉස්සරහට අරගෙන යයි ඒ හරි වැඩපිළිවෙල ඉස්සරහට ක්‍රියාත්මක කර එතෙන්ට මේ පාර්ලිමේන්තුව පෙළගස්සමු කියලා බොහොම ගෞරවයෙන් ඉල්ලනවා ගරු නියෝජක කතානායකතුමනි එහෙම ඉල්ලමින් අද මේ රටේ සියල්ල අපි සම්පූර්ණ නැහැ මේ රටේ අපිට අවශ්‍ය කරපු අඩුපාඩු සියල්ල අපිට සම්පූර්ණ කරගන්න මේ වෙනකල් පුළුවන්කම ලැබිලා නැහැ හැබැයි තිබිච්ච තත්ත්වයක සංසන්දනය කරනකොට අපි සෑහෙන දුරට මේ රට යම් සාමකාමී ජනතාවගේ අවශ්‍යතාවන් ඉටු වෙන තැනට අරගෙන අවිලා තියෙනවා ඒ නිසා අවංකව මේ වැඩේ තව ඉදිරියට අරගෙන ගිහිල්ලා මාස 6ක් හරි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩ ටික ඉවර කරලා මේ රටට තියෙන ආසියානු සංවර්ධන බැංකුව ඒ වගේම ලෝක බැංකුව ඒ වගේ තියෙන මුදල් ටික මේ රටට ගලාගෙන එන්න දෙන්න මේ රටේ මිනිසුන්ට හුස්ම ගන්න පුළුවන් පරිසරයක් ගොඩනගන්න කියන ගෞරවණීය ඉල්ලීම අපේ විපක්ෂ නායකතුමා ඇතුළු අපේ පැත්තේ ඉඳලා ගියපු උගත්තු බුද්ධිමත් වියත්තු කියපු අපේ ජනාධිපතිවරයා ළඟම ඉඳලා උපදෙස් දීපු ඒ උගත්තු බුද්ධිමත් වියත්තුන්ගෙන් ඉල්ලමින් මම නිහඬ වෙනවා බොහොමත්ම ස්තුතියි
බොහොම සිතේ ඔබතුමාට ගරු ගෝවින්දන් කරුණාකරන් මැතිතුමා ඔබතුමාට මිනිත්තු 10යි ගරු මුසම්මිල් වන්තුමා සභාවේ කටයුතු බාධා වෙන විදිහට කතා කරන්න
ගෞරව පෙරදි සභානායකවරුගලේ நேற்றைய ஜனாதிபதியின் ஐக்கியராசன உரை சம்பந்தமான ஒத்திவைப்பு பிரேரணையிலே பேச கிடைத்தமைக்கு நன்றியை தெரிவிக்கின்றேன் ஒட்டுமொத்தமாக ஜனாதிபதியின் ஐக்கியராசன உரையிலே அதிகாரங்களை பரவலாக்கி புரியோடி போயுள்ள இந்த இனப்பிரச்சினைக்கு ஒரு தீர்வை காண வேண்டும் என்ற அடிப்படையில் அவர் உரையாற்றியிருந்தாலும் போலீஸ் அதிகாரமற்ற அதிகார பரவலாக்கல் ஒற்றையாட்சிக்குள்ளே அதிகார பரவலாக்கல் என்பதை எங்களினால் எள்ளளவும் ஏற்றுக்கொள்ள முடியாது என்பதை கூறிவிட்டு என்னுடைய உரை தொடங்கலாம் என்று நினைக்கின்றேன் இலங்கையின் 75வது சுதந்திர தினம் இந்த வாரம் கொண்டாடப்பட்டிருக்கின்றது இலங்கைக்கு சுதந்திரம் அடைந்ததோ என்னமோ தமிழ் மக்களுக்கான சுதந்திரம் இன்று வரை கிடைக்காமல் இருக்கின்றோம் ஒரு சொட்டு இரத்தமும் சிந்தாமல் சுதந்திரம் அடைந்தது இந்த நாடு சுதந்திரம் பெறும்போது இலங்கையின் பொருளாதாரம் ஜப்பானின் பொருளாதாரத்திற்கு நிகராக இருந்ததாக கூறப்படுகின்றது ஆனால் பொருளாதார ரீதியிலே ஜப்பான் எங்கே இருக்கின்றது இலங்கை இன்று எங்கு இருக்கின்றது என்பதை நாங்கள் கூறித்தான் தெரிய வேண்டுமில்லை இந்தியாவை பொறுத்த மட்டிலே அகிம்சை ரீதியாக ஆயுத ரீதியாக போராடி சுதந்திரம் அடைந்த போது பாகிஸ்தான் பங்களாதேஷ் அனைத்துமே ஒன்றாக இருந்தது பாகிஸ்தான் இந்தியாவிலிருந்து பிரிந்தாலும் இந்தியாவில் இருக்கும் முஸ்லீம்கள் பாகிஸ்தானில் வாழும் முஸ்லீம்களை விட அதிகமாக வாழ்கின்றார்கள் வாழ்வது மாத்திரமல்லாமல் அவர்கள் அங்கே பாதுகாப்பாகவும் சுதந்திரமாகவும் ஏன் பலமாகவும் கூட வாழ்ந்து கொண்டிருக்கின்றார்கள் அங்கு எல்லாம் முஸ்லிம்கள் வாழும் பிரதேசங்களிலே இந்து கோயில்களோ இந்துக்கள் வாழும் பிரதேசங்களிலே முஸ்லிம் பள்ளிவாசல்களோ அடாத்தாக வலாத்காரமாக அமைக்கப்படுகின்றதில்லை இலங்கை சுதந்திரமடைந்தது முதற்கொண்டு தமிழ் மக்கள் தமிழ் பேசும் மக்கள் அடக்கி ஒடுக்கப்பட்டுக் கொண்டே வாழ்கின்றார்கள் இலங்கை சுதந்திரமடைந்த 48 30 ஆண்டுகள் தமிழ் மக்கள் அகிம்சை ரீதியாகவும் 30 ஆண்டுகளுக்கு மேலாக ஆயுத ரீதியாகவும் போராடி கொண்டுதான் வருகின்றார்கள் 48 இலங்கை சுதந்திரம் அடைந்திருந்தாலும் 49வது ஆண்டு இலங்கையின் முதலாவது பிரதமராக இருந்த டி ஏ சேனநாயக்கா அவர்கள் கிழக்கு மாகாணத்தை கபலீகரம் செய்வதற்காக அங்குள்ள தமிழ் மக்களை தமிழ் பேசும் மக்களை சிறுபான்மையினராக்குவதற்கான வேலை திட்டத்தை கல்லோயா குடியேற்றம் மூலம் தொடங்கிவிட்டார் 1921வது ஆண்டு கிழக்கு மாகாணத்திலே வெறும் 5% சிங்கள மக்கள் வாழ்ந்த வரலாறுகள் இருக்கும் போது இன்று 24% அவர்கள் உயர்ந்திருக்கின்றார்கள் என்றால் கல்லோயா தொடக்கம் சேருவல கந்தளாய் வரை நடைபெற்ற குடியேற்றங்கள் மாத்திரமல்ல அம்பாறையிலே அம்பாறை தனி தொகுதியாகவும் தேர்தல் தொகுதியாகவும் சேருவலையிலே புதிய ஒரு தேர்தல் தொகுதியையும் உருவாக்கி இன்று 24% சிங்கள மக்களை அங்கு நீங்கள் குடியேற்றி இருக்கின்றீர்கள். 1956 சிங்கள மட்டும் சட்டத்தை இலங்கையிலே கொண்டு வந்தீர்கள், சிறியை கொண்டு வந்தீர்கள். அன்றிலிருந்து இன்று வரை எத்தனையோ இனக்கலவரங்கள் தொடர்ச்சியாக நடைபெற்றிருக்கின்றது. 58 இனக்கலவரம், 78 இனக்கலவரம், 83 இனக்கலவரம் மாத்திரமல்லாமல் 83 நடைபெற்ற இனக்கலவரம் மூலமாக தெற்கிலிருந்து கொழும்பிலிருந்து வடகிழக்கிற்கு பாதை வழியாக கூட தமிழர்கள் செல்ல முடியாமல் கடல் வழியாக அனுப்பிய வரலாறுகள் இருக்கின்றன. அது மாத்திரமல்லாமல் வெலிக்கடை வெஞ்சிறையிலே 53 தமிழ் கைதிகள் கொடூரமாக கொல்லப்பட்டார்கள். தமிழீழ விடுதலை இயக்கம் என்னுடைய இயக்கத்தின், அதாவது ஆயுத போராட்டத்தை முதல் முதலாக தொடக்கிய இயக்கத்தின் ஆரம்ப சத்தாக்கள் தங்கத்துறை குட்டிமணி போன்றவர்கள் மிகவும் கொடூரமான முறையிலே கொல்லப்பட்டார்கள். குட்டிமணி அவர்கள் நீதிமன்றத்திலே உரையாற்றும் போது, எனக்கு தூக்கு தண்டனை கொடுக்கின்றீர்கள், அந்த தூக்கு தண்டனை நிறைவேற்றப்பட்டால் நான் ஒரு குட்டிமணியாக இறப்பேன், ஆனால் 1000 குட்டிமணிகள் இந்த நாட்டிலே வடக்கு கிழக்கிலே உருவாகுவார்கள், அவர்கள் மூலமாக தமிழீழம் மலரும், அந்த மலரும் தமிழீழத்தை என்னுடைய கண்களால் நான் பார்க்க வேண்டும், ஆகவே என்னுடைய கண்களை ஒரு பார்வையற்ற தமிழனுக்கு வழங்க வேண்டும் என்று கூறியதற்காக அவரை கொன்றது மாத்திரமல்லாமல் அவருடைய கண்களை தோண்டி சப்பாத்து கால்களுக்குள் போட்டு மிதித்த வரலாறுகள் கூட இருக்கின்றது. 83 இனக்கலவரத்தை தொடர்ந்து ஆயுத போராட்டம் வீறு கொண்டு எழுந்ததை நீங்கள் அறிவீர்கள். வடக்கு கிழக்கிலிருந்து ஆயிரக்கணக்கான இளைஞர்கள் ஆயுத போராட்டத்திலே இழைந்தார்கள். ஆயுத போராட்டத்தில் இணைந்தது மாத்திரமல்லாமல் மிகவும் உக்கிரமாக இந்த நாட்டிலே போர் புரிந்த வரலாறுகள் எல்லாம் இருக்கின்றது. 87 ஆடி மாதம் 29 இலங்கை இந்திய ஒப்பந்தம் ஏற்பட்டது. இலங்கை இந்திய ஒப்பந்தம் ஏற்படாது விட்டிருந்தால் இன்றும் தமிழர்கள் கூறுகின்றார்கள், நாங்கள் தனி ஈழம் பெற்றிருப்போம், தனி நாடு அமைந்திருக்கும் என்று. இலங்கை இந்திய ஒப்பந்தம் மூலமாக ஏற்படுத்தப்பட்டதே 13 திருத்தச் சட்டம். 13 திருத்தச் சட்டம் அரசியல் அமைப்பில் ஒரு அங்கமாக இருக்கும் போது, அந்த அரசியல் அமைப்பில் இருக்கும் 13 திருத்தச் சட்டத்தை இந்த நாட்டின் அரசாங்கங்கள் மாறி மாறி ஆண்டு கொண்டிருக்கும் அரசாங்கங்கள் நிறைவேற்றாமல் இருப்பது என்பது நீங்களே அந்த அரசியல் அமைப்பை மீறுவதாக கூறுகின்றீர்கள். எனக்கு முன் உரையாற்றிய உதய கம்பன்பல பாராளுமன்ற உறுப்பினர் அவர்கள் உரையாற்றும் போது கூறியிருந்தார், 7 ஜனாதிபதிகள் இந்த நாட்டிலே இலங்கை இந்திய ஒப்பந்தம் உருவாகிய போது இந்த நாட்டை ஆட்சி செய்திருந்தார்கள், அவர்கள் யாருமே போலீஸ் அதிகாரத்தை அமுலாக்கவில்லை என்று. அதிலிருந்து நீங்கள் எதை உணர்ந்து கொள்கின்றீர்கள்? நீங்களே அரசியலமைப்பை மீறிக்கொண்டிருக்கின்றீர்கள். முன்னாள் ஜனாதிபதி மைத்ரிபால சிறிசேனா அவர்கள் உரையாற்றும் போது, இந்த நாடு பௌத்த நாடு, பௌத்த பிக்குகளை எதிர்த்துக்கொண்டு எதனையும் செய்ய முடியாது, அவர்களை பகைத்துக் கொண்டு இந்த நாட்டிலே ஒரு தீர்வை தர முடியாது என்ற கோணத்திலே உரையாற்றியிருந்தார். நான் ஒன்று அவருக்கு கூறிக்கொள்ள விரும்புகின்றேன். 2015 அவரை ஜனாதிபதியாக்கியது சிறுபான்மை மக்கள். அந்த அந்த மக்களது கருத்தை கூட அவர் கருத்தில் எடுக்காமல் இந்த உரையை ஆற்றியிருப்பதை இட்டு அவரை நினைத்து நாங்கள் வெட்கப்படுகின்றோம். அவருக்காக வடகிழக்கிலே தமிழ் மக்களுக்கு மத்தியிலே வாக்கு கேட்டேன் என்ற அடிப்படையிலே நான் வெட்கப்படுகின்றேன். ஆயுத போராட்டம் ஏற்பட்டதன் காரணமாகத்தான் 13 திருத்தச் சட்டம் இன்று உருவாகி இருக்கின்றது. எமது 13 திருத்தச் சட்டம் என்பது எங்களுடைய தமிழ் மக்களுடைய ஒரு அரசியல் தீர்வல்ல. அந்த அரசியல் தீர்வுக்கு புள்ளியாகவே நாங்கள் அதை கருதுகின்றோம். எனவே எங்களுக்கு தேவை மீளப்பெற முடியாத ஒரு சமஷ்டி என்பதை நாங்கள் மீண்டும் மீண்டும் வலியுறுத்துகின்றோம். ஏனென்றால் நீங்கள் 13வது திருத்த சட்டத்தின் ஊடாக பரவலாக்கப்பட்ட அதிகாரங்களை கூட மீள பெற்றுக் கொண்ட வரலாறுகள் எங்களிடம் இருக்கின்றது. பௌத்த பிக்குகள் நேற்று 13வது திருத்த சட்டத்தை எரிக்கின்றார்கள். நீங்கள் எரிக்கின்றது 13வது திருத்த சட்டம் அல்ல, ஒட்டுமொத்த இந்த நாட்டையே நீங்கள் எரிக்கின்றீர்கள் என்பதை நீங்கள் உணர்ந்து கொள்ள வேண்டும். பண்டா செல்வா ஒப்பந்தம் ஏற்படும் போது பௌத்த பிக்குகள் கொழும்பிலிருந்து கண்டிக்கு யாத்திரை சென்றீர்கள். இதற்காக அன்று பண்டா செல்வா ஒப்பந்தம் நிறைவேற்றப்பட்டிருக்கும் என்றால் இந்த நாடு அழிவு பாதைக்கு சென்றிருக்காது என்பதை நீங்கள் அனைவரும் உணர்ந்து கொள்ள வேண்டும். இறுதியாக என்னுடைய மாவட்டம் சம்பந்தமாக தற்போது அறுவடை நடந்து கொண்டிருக்கும் அந்த மாவட்ட 63 ரூபாவுக்கு நெல்லை தனியார்கள் கொள்வனவு செய்கின்றார்கள். அங்கே நேமட்ரோடு நோய் என்னும் ஒரு நோய் அங்கு உருவாகி இருக்கின்றது. அது கொம்போஸ் மூலமாக சேதனை பசலை மூலமாக உருவாகியது. அதிகாரிகள் கூறுகின்றார்கள் மஞ்சள் நோய் என்று அதிகாரிகள் கூறுகின்றார்கள். அப்படி அல்ல, சேதன பசலையை இந்த நாட்டிலே அறிமுகப்படுத்தியதன் காரணமாகவே அந்த நோய் உருவாகி இருக்கின்றது. 120,000 130,000 செலவு செய்து ஒரு ஏக்கர் வேளாண்மையை பயிரிட்டவர்கள் இன்று 50,000 தொடக்கம் 60,000 வரை ஒரு ஏக்கருக்கு நஷ்டமடையும் ஒரு நிலை உருவாகி இருக்கின்றது. இந்த நாட்டிலே புலனறுவை, அனுராதபுரம் ஆகிய மாவட்டங்களின் அறுவடைகளை வைத்துக் கொண்டே நெல்லிற்கான நிர்ணய விலைகளை நீங்கள் தீர்மானிக்கின்றீர்கள். ஒரு மாசம் முன்னதாகவே விதைத்து அறுவடை செய்யும் வடக்கு கிழக்கு மாகாணங்களிலே படிமார்க்கெட்டிங் போர்ட் நெல் சந்தைப்படுத்தும் சபை மூலம் நெல்லிற்கு ஒரு நிர்ணயமான விலையை நிர்ணயித்து விவசாயிகளையும் விவசாயத்தையும் வடக்கு கிழக்கிலே நீங்கள் காப்பாற்ற வேண்டும் என கேட்டு
விடைபெறுகின்றேன். நன்றி.
මේ දිනවල විශේෂයෙන්ම මේ බදු සම්බන්ධව විශාල සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවා. අපි කවුරුත් දන්නවා මේ රටේ අමාරු කාලයක් බිහි වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරු තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ. හැබැයි අපි පහුගිය කාලේ ඊට වැඩිය බරෑරුම් කාලයක් අපි පහුගිය කාලේ පසු කරලා තමයි අද ඇවිල්ලා තින්නේ මෙතනට. පෝලිං වල, ගෑස් පෝලිං වල මිනිස්සු මැරුණා. ඒකම පෙට්‍රල් පෝලිං වල මිනිස්සු මැරුණා. හැබැයි එතනින් මෙහාට ගිහිල්ලා අපි යම්තාක් දුරට අද සාධනීය තත්ත්වයකට අද ඇවිල්ලා තියෙනවා. දැන් මේ අද බදු ගෙවන, බදු ගැන කතා කරන ඒ අදාළ පිරිස සම්බන්ධයෙන්, විශේෂයෙන් වෘත්තිකයෝ සම්බන්ධයෙන් ගත්තහම අපි දන්නවා පහුගිය වසර දෙකේ තීරුබදු රහිත වාහන ගෙනාව නම් පර්මිට් 7,000කට වැඩි ප්‍රමාණයක් පර්මිට්ස් ලැබිච්ච අය, ඒ වගේම විශාල වැටුපක් ලැබිච්ච අය, සමහර ආයතන රජයේ ආයතන වලට රජයෙන් උපිරවිට බද්ද ගෙවපු අය. ඒ කොහොම වුණත් මේ අයට අමාරුයි, අපි පිළිගන්න. සමහර ලාවට අර අපි දන්නවා සාමාන්‍යයෙන් ණය ගන්නකොට 140 සීමාව දක්වා ණය ගන්න තුනට මේගොල්ලෝ ණය අරගෙන සමහර පඩිපතවල් ඍණ වෙච්ච අවස්ථා අපි දැක්කා. මම දන්නවා ලංකා බැංකුවේ මේ අවස්ථා කීපයක් තියෙනවා. ඉතින් මම කියන්නේ එන්නේ මේ වගේ අවස්ථාවල අපිට සිද්ධ වෙනවා ඒ අයට, මොකද මිනිස්සු ජීවත් කරන්න බෑ, බදු ගන්නා වගේම ඒ අයට යම් ණයක් හරි දීලා මේ අමාරු කාලේ ඒව ජීවත් කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. හැබැයි එක පැත්තකින් අපි ඍජු බදු 121යි මේ රටේ ජනතාවගෙන් ගෙවන්නේ, 79%ක් වක්‍ර බදු. එතකොට මේ ලක්ෂ ගණන් උපයවපු අය නිවැරදි පරිදි ඒ බදු ගෙව්වද කියන ගැටලුව තියෙනවා. එතකොට දැන් මේ කෝප් එක නෙමෙයි, ඊට ඉස්සෙල්ලා කෝප් එකේ ඔය ජනතාව විතුරුනේ සුදුන් හඳුන්ලෙත් මහත්තයා හිටපු කෝප් එකේ තමයි මුලින්ම හොයාගත්තේ උපරිමිට බද්ද මේ රජයේ ආයතනවල ගෙවනවා කියලා. ඒගොල්ලෝ තමයි නිර්දේශ කරේ මේක අනිවාර්යයෙන්ම රජයෙන් අයින් කළා, මේක ගෙවන්න ඕනේ ඒ අදාළ ඉපීම කරන සනත්තා කියලා. ඉතින් පහුගිය කාලේ පුරාවටම අපි දන්නවා මේක අපේ කෝප් එකේ හොයාගත්තා. හැබැයි මෙහෙම යනකොට අපි දන්නවා මේක කරගෙන යන්න යද්දී විශාල ප්‍රතිරෝධයක් එනවා. අනිකුත් කොවිඩ් වසංගතේ ඉස්සෙල්ලා අනිකුත් ආදායම් තියෙන නිසා අපි කොහොම වුණත් ජනතාවට බරක් දෙන්නේ නැතුව කොහොම හරි මේ බද්ද බැංක් ඔෆ් සිලෝන්ගේ බැංකුවල, ඒ වගේම පෙට්‍රෝලියම් එකේ මේක ආණ්ඩුවෙම ගෙව්වා. නමුත් විශාල මෙතන ගැටලුවක් තියෙනවා. දැන් මේ වෙලාව අපිට කරගන්න පුළුවන්කමක් නැහැ, අමාරු තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ බද්ද සම්බන්ධයෙන් යම් ආකාරයකට මිනිසුන්ට පරිත්‍යාග කරන්න වෙන තත්ත්වයක් අද නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ අයට අද අපි කොහොම හරි මේ තියෙන අර ඍණ පඩිපත සම්බන්ධයෙන් සැලකීම කළ යුතු වගේම යම් ආකාරයේ සාධනීය විදිහකට මේ බදු සම්බන්ධයෙන් වෙනස් විදිහට හිතලා මේ මුදල් ගෙවීම අපිට කරන්න සිද්ධ වෙන කාරණේ අපිට යම් ආකාරයකට මේ අමාරු කාලය තුල අපිට සාධාරණ කරන්න සිද්ධ වෙනවා වෘත්තිකයක් හැටියට විශේෂයෙන්ම නීතිඥයෙක් හැටියට අපි අපි පූර්ව ඉඳලම අපි බදු ගෙවන අය හැටියට අපි අහන්න කැමති ඒ බදු ගෙවිය යුතු අය නිවැරදිව බදු ගෙවනවද Tamanta අවංකව ඒ අදාළ බදු ගෙවනවද එහෙම වුණා නම් අද මෙහෙම තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවද කියන කාරණේ අපිට පැහැදිලිව කියන්න ඕනේ ඉතින් ඒ නිසා සමහර ඒකම සමහර අය කියනවා මේ ගෙවන බදු වලට මොනවද වෙන්නේ මේ පහුගිය කාලේ පුරාවටම සිද්ධ වුණේ මේ බදු වලට මොනවද වුණේ කියන කාරණේ ඒ සම්බන්ධයෙන් විනිවිද ස්වරූපයකින් බලන්න පුළුවන් ක්‍රමයක් නිර්මාණය වෙන්න ඕනේ වගේම අපි කවුරුත් පිළිගන්න ඕනේ අවුරුදු 70 ගානක් තිස්සේ ඉඳලා අද තියෙන තත්ත්වය දක්වා මේ ශාස්ත්‍රීයතාවය ඉහළට එන්න මේ රටේ අධ්‍යාපනය ඉහළට ගන්න මේ රටේ පරිකරණ ඥානය ඉහළට ගන්න විශාල වැයවි කිරීමක් කරලා තියෙනවා ඒ නිසා තමයි රටක් හැටි අද මෙතනට ඇවිල්ලා තියෙන්නේ ඒ නිසා අපි කවුරු හරි කියනවා නම් නෑ මේ බදු මුදල් වල කිසිම දෙයක් වෙන්නේ නෑ ඒ නිසා අපි ගෙවන්නේ නෑ කියලා ඒක යු යුතු දෙයක් නෙමෙයි ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක ඒක සාධාරණ දෙයක් නෙමෙයි කියන කාරණේ පැහැදිලිව කියන්න ඕනේ දැන් මේ මේ අවුරුදු 70 ගණනක් තිස්සේ මේ කියන ශාපේ කියලා සමහර කියන අය අමතක වෙලා තිනවා මේ ජනතාව ගෙවපු බදු වලින් තමයි කැරලි දෙකක් 1971 89 කැරලි දෙකක් ගහලා මිනිසුන්ගේ ජීවිත මිනිසුන්ගේ දේපල රාජ්‍ය දේපල හානි කරාම ඒවා නැවත වතාව ප්‍රතිස්ථාපනය කරන්නත් ගිහිල්ලා තියෙන්නේ මේ බදු කියන කාර්යයද සමහරු අමතක වෙලා තියෙන ජනතාවගේ බදු රාජ්‍ය ධනය මේවා වලින් තමයි මේවා ප්‍රතිස්ථාපනය කරලා කියන කාර්යය අමතක වෙලා තියෙන කාරණේ පැහැදිලිව කියන්න ඕනේ දකින් දිගටම බොහොම දේශපාලන වශයෙන් බොහොමයක් ඇය කියනවා මේ අපේ කණ්ඩායම නියෝජනය කරන්න වහල්ලු වගේ කාරණයක් කියනවා ඇත්තටම කවුද වහල්ලු අපි අද පැහැදිලිවම දේශපාලන වශයෙන් වෙනස් වෙලා තියෙන නියෝජක කතාවක් තිබුණා සමහර තීන්දුව తీරන ගනිද්දී අපි පූර්වයේ විශ්වාස කරපු අපිට වෙනස් කරන්න සිද්ධ වෙලා තියෙනවා හැබැයි ඔය කියන ජනතා මිතුරු වුණ ගත්තාම එදා 94 පටන් ගත්ත එකතරකින් 2000 වෙනකොට තව තැනක 2005 වෙනකොට මේ රටේ යුද්ධය අවසන් කරන්න ජාතික හිතෛෂී ව්‍යාපාරය ආරම්භ කරනවා හැබැයි 2008 වෙනකොට ආපහු යුද්ධ කරන්න බෑ කියලා ඒ ආණ්ඩුව අතරමං කළා හැවටර පයින්නවා හැබැයි ඇත්තටම කවුද වහල්ලු එතකොට හැබැයි අද වෙනකන් කිසිම වෙලාවක ඔය කියන ආකාරයට වෙනස් වීමක් දකින්න හම්බෙන්නේ ඔය කියන ආකාරයේ ජන නායකයා කියන්නේ මොකද්ද අහලා තියෙනවද කවදාකවත් ජනතා විතුරුනේ පල්ලෙහාත්නක් නායකයෝ නියෝජනය කරා හැබැයි නියෝජක තත්තු ඔබතුමා දන්නවා අපි පහු ගිය ආණ්ඩුවෙත් හැබැයි අද වුණත් අපි හැම වෙලාවෙම අපිට නිවැරදිව අපි දකින්න දේ අපි හරි කියලා කියනවා ඒක කියනවා මේ පක්ෂ බෙදිලා කියලා නෑ ඒක තමයි නියම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ හැබැයි ඇත්ත වහලු කවුද කියන එක පැහැදිලිව අපිට විශ්වවිද්‍යාලවලට ගියාම පේනවා විශ්වවිද්‍යාලවල සමහර දරුවෝ විශ්වවිද්‍යාලවලට අද යන්න බියයි එයාට එපා වෙලා තියෙනවා මොකද මේ 10%ක් වගේ සමහර අය කරන අපරාධ මේ කරන මේ 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 කරන දරුණු ක්‍රියා තුල ඒ අය දේශපාලනේ හසුරුවන විදිය දැක්කම සමහර අධ්‍යයනය කරන අය බොහෝ වෙලාවට මැලි වෙලා තියෙනවා තමගේ අධ්‍යයන කටයුතු කරන්න ඒ අය හුරු වෙලා තින්නේ ඇඟ ඇස්කන වසාගෙන අධ්‍යයනය කරලා විශ්වවිද්‍යාලෙන් පිටත් වෙන්න ඒක තමයි ඇත්ත தત્ත්වේ ඉතින් ඒ අය තමයි අද මේ දේශපාලනේ කරන්න අද බිමට බහැලා මේ කියන දේශපාලන යාන්ත්‍රණ තුල එලිට ඇවිල්ලා මේගොල්ලෝ අද විශ්වාස කරනවා ඒ ක්‍රමයටම පුළුවන් ද වලයල්ලන්නේ ඒක ප්‍රතිපලයක් හැටියට තමයි මම කියන්නේ ඔය අරගලය කියන කාරණේ ජනතාවගේ අවශ්‍යතාව වෙන කාරණයක්. හැබැයි මේ කියන දේශපාලන වශයෙන් එවකට ආණ්ඩුවට සහයක් දීපු පොහොට්ටුව සහ ආණ්ඩුවේ අයගේ නිවාස වලට දේපොළ වලට සහ ඒ පාක්ෂිකයන්ට ඒ කරපු එල්ල කිරීම ඒකේ පහර දීම පැහැදිලිවම දේශපාලන වශයෙන් සුළුතර කණ්ඩායමේගේ වැඩක් කියන කාරණේ පැහැදිලිව කියන්න ඕනේ. ඒක කිසිම ඔය කියන කාරණේ සම්බන්ධයෙන් කිසිම ආකාරයක මේ ජනතා විරෝධය නිසා ප්‍රහාර ලැබීමක් නෙමෙයි මේක ඇවිල්ලා බලය ගන්න බැරි වෙච්ච තමන්ට ඡන්දකින් බලය ගන්න බැරි වෙච්ච අය උත්සාහ කරා ආණ්ඩු හිටපු තමන්ටදී ඡන්ද ගත්ත අයට හානි කරලා යම් සතුටක් ලබන්න කියන කාරණේ පැහැදිලිව අපි කියන්න ඕනේ. දැන් ඇත්තටම අපි කිසිම අවස්ථාවක රනිල් ක්‍රමසිංහ මහත්තයා කරවට කරන්න අපි බලාපොරොත්තුවක් තිබෙන්නේ නැහැ. හැබැයි අපිට සිද්ධ වෙලා තියෙනවා මේ වෙලාවේ මේ ආකාරයට වැඩ කරන්න මොකද හේතුව වෙන කිසි කෙනෙක් මේ தত্ত্বය පාලනය කරගෙන ඉස්සරහට යන්න සමත් වෙලා නැහැ. අපිට අවංක අපිට ඒක අකමැත්ත වුණත් අපිට හුත්තේ වැඩ කරන්න වෙලා තියෙනවා. අපිට වහල්ලු. නේ අපි වෙනස් වෙලා තියෙනවා. අපි වෙනස් වෙලා අපි මේ කියන පාලනය සඳහා අවශ්‍ය දායකත්වය ලබා දෙනවා. නියෝජ්‍ය කතානායක තුමනි මේ වෙනස් වීමත් එක්ක අපිට යන්න සිද්ධ වෙලා තියෙනවා මොකද හේතුව මේ රට මේ තියෙන තැනින් අපි කවදාකවත් දැක්කේ නැති අපි දැක්කව අපි කවදාකවත් අහපු නැති ප්‍රශ්න ගොඩකට අපි පැටලිලා ඉන්නේ. ඉතින් මේකෙන් මිදෙන්න අපිට අවශ්‍ය වෙනවා නිවැරදි නායකත්වයක්. මේක කරන්න පුළුවන් කෙනෙක්. ඉතින් අපි එතුමත් එක්ක වැඩ කරා යනවා. දැන් සමහරු බලන් ඉන්නේ කොහොමරි කරලා බලය ගන්න. හැබැයි බලය අරගෙන මොනවද කරන්න කියන නිවැරදි පිළිවෙතක්, නිවැරදි ක්‍රමවේදයක් කිසිම අවස්ථාවක ඒ එලිට වෙලා කියන්නේ නැහැ. එතන තමයි තියෙන ගැටලුව. අපි ආවම අපිට යාළුවෝ දෙයි, අපි ආවම ජනතාව අපිට සල්ලි දෙයි, අපිට ආවම පිටරටින් ආධාර දෙයි. අපි තවදුරටත් යන්න ඕනේ මේ ආධාර මත කවුරු හරි දෙන දෙයක් ගැන කියන ඒ ආර්ථික න්‍යාය තුලද, නැත්නම් අපි වෙනස් වෙලා ස්වයංපෝෂිත ආර්ථික න්‍යායකට යන්න පුළුවන් ක්‍රමවේද අනුගමනය කිරීමද කියන කාරණය අපි අද තහවුරු කරගන්න ඕනේ. නියෝජක කතානායකතුමනි, මේ අපි ගන්න තීන්දුව తీරන කිසිම දෙයක් ජනතාව ආදරෙන් වැළඳ ගන්න තීන්දුව తీරන නෙමෙයි. මේ තීන්දුව తీරේ තමයි අමාරු, දුෂ්කර, ජනප්‍රිය නොවන තීන්දුව తీරන. හැබැයි අපිට ගත ගන්න වෙලා තියෙනවා. මොකද හේතුව මේ රටේ නිසි පැවැත්ම, රටේ පැවැතු පවත්වාගෙන යන්න අද එක අපි කවුරුත් පිළිගන්න දෙයක්. ඒ නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා දේශපාලනික තීන්දුව ගන්න. හැබැයි මේ රටේ සුභසිද්ධිය සඳහා, මේ රටේ පැවැත්ම සඳහා සමහර වෙලාවට විපක්ෂය නියෝජනය කරන පක්ෂ, ප්‍රධාන ධාරාවේ පක්ෂ දෙකම උත්සාහ කරන්නේ නෑ මේ සහන ආධාර ක්‍රම තුල, මේ තියෙන යපුම් ආර්ථික ක්‍රම තුල වඩා වඩා ජනතාවට සුභවාදී දෙන්නම්, අපි දෙන්නම්, මේක දෙන්නම්, මේක දෙන්නම් කියලා ඒ ආකාරයේ ක්‍රමවේදයක් තුල කටයුතු කරන්න තමයි උත්සාහ කරන්නේ. පොරොන්දුවක් තුල තමයි කටයුතු කරන්න උත්සාහ කරන්නේ. හැබැයි ඒක කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? දැන් අපි බලමු. පාසල් වලට බස් දෙනවා, ඉතාමත් හොඳයි. හැබැයි මේ බස් එක නඩත්තු කරන්නේ කොහොමද ඒ පාසල? ඒ බස් එකට රියදුර මහතෙක් ගන්නේ කොහොමද ඒ පාසල? මේ ක්‍රම වලට සිරසාර විසඳුම් තියෙන්න ඕනේ. තිරසාර විසඳුමක් නැතුව හුදු ඒ ගැලරිය පිනවන තීන්දුව తీරන නිසා අපි මෙච්චර අමාරු වෙලා තියෙන කාරණය අද අපි කවුරුත් පිළිගන්න ඕනේ. ඒක තමයි ඇත්ත කාරණේ. දැන් ඒකම අපි පැහැදිලිව කියන්න ඕනේ මේ රටේ 13 ආණ්ඩුක්‍රම විවස්ස සංශෝධනය ගැන. මේ රටේ විධායක ජනාධිපතිවරයා සතු බලතලත් එක්ක එකතු වෙච්ච බලය කේන්ද්‍ර වෙච්ච විධායක ජනාධිපතිතුමා එක්ක ඇති වෙච්ච ආණ්ඩුක්‍රමයක් තමයි අපිට තියෙන්නේ. 1987 බෙදුණු ශේෂාධිකරණ තීන්දුවක් තුළ මේ 13 ආණ්ඩුක්‍රම විවස්ස සංශෝධනය සඳහා අවශ්‍ය දායකත්වය, අවශ්‍ය තීරණය ශේෂාධිකරණ ලැබුණා. හැබැයි අද වෙනකොට ශේෂාධික අද වෙනකොට ඒ කියන බලය සහිත විධායක ජනාධිපතිතුමෙක් නැහැ. ඒ කොහොමද දිගින් දිගටම පැහැදිලිව එක අන්තකින් ඒ උතුරු ප්‍රදේශයේ නියෝජනය කරන සමහර දේශපාලන නායකයෝ එක පැත්තකින් සම්පූර්ණ මස් රාත්තලම ඉල්ලද්දී ඒ බෙදුම්වාදීකමම කතා කරද්දී අද සමහර වෙලාවලදී බලය බෙදීමේ කාරණේ සම්බන්ධයෙන් දකුණේ කතා කරනවා. හැබැයි පැහැදිලිව කියන්න ඕනේ මට මන්දානේ අපේ මගේ පාසලව නියෝජනය කරන උගත් අපේ මිත්‍රයා උදේ ගම්මන්පිල මැතිතුමා මේ 18 වන පිටුව මම හිතන්නේ ඊයේ ඒ අය ඒක අහන්න හිටියේ මෙතන නිසා තමයි මේ 18 වෙනි පිටුවේ ජනාධිපතිතුමාගේ රාජාසන කතාවේ පැහැදිලිව කියනවා පොලිස් බලතල සම්බන්ධයෙන් කිසිදු වෙනසක් සිදුවන්නේ නැහැ. ඒකම 20 වෙනි පිටුවේ තියෙනවා. මේ සියලු කරුණු සැලකිලි ගනිමින් ඒකීය රාජ්‍ය තුල උපරිම ලෙස බලය බෙදන අප බලාපොරොත්තු වෙනවා. නමුත් මේ අවස්ථාව ගණනාවකදී අවධාරණය කළේ කරුණක් යලිත් මෙහිදී සඳහන් කරන්න කැමැති රට බෙදීමට හෝ රට බෙදීමට තුඩු දෙන කිසිදු පියවරක් ගන්නෙ නැහැ. තවත් පැහැදිලි මේ කාරණය. ඉතින් මේ කාරණේ තවත් පැහැදිලි දීදී ඇයි මේ එකම කාරණේ නැවත වතාවක් මේ උලුප්ප 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 මේ රටේ හැමදාම කරන ඒ කරන ජුගුප්සා ජනක ක්‍රියාවලියම සිද්ධ කරන කියන කාරණේ සම්බන්ධයෙන් අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. අද මං හිතන්නේ ඇත්තටම අද මේ 13 සංවාදයේ තුල නැවත වතාවක් ඒ ඊනියා දේශ ප්‍රේමින්ට යම් අවස්ථාවක් ලැබුණාද කියන ප්‍රශ්නේ තියෙනවා. හැබැයි නියෝජ්‍ය කතානායකතුමනි අපිට ජනවර්ම දුන්නේ එක රටක් එක නීතියක් හදන්න. අපිට ජනවර්ම දුන්නේ දේශවලාම නීතිය, මුස්ලිම් නීතිය, උඩරට නීතිය, ඔය කියන කාරණා සියල්ල අයින් කරලා එක නීතියක් හදන්න. හැබැයි එදා අපිට ඒක කරගන්න බැරුව ගියා අපේ ආණ්ඩුව කාලේ. එතකොට එදා ඔය ඊනියා දේශ ප්‍රේමින් කොහෙද හිටියේ? අදටත් තාමත් මුස්ලිම් නීතියේ අවුරුදු 18ට අඩු දරුවෝ දැරියෝ විවාහයටපත් කරනවා. අපිට ඒක සිද්ධ කරගන්න යථාර්ථයක් කරන්න ලැබුණ නැහැ. ඒ නිසා මම ඉල්ලා සිටිනවා කරුණා කරලා පැහැදිලිව කියන්න ඕනේ මේ කියන බොරුව සමාජගත කරන්න එපා. හැමදාම මේ කියන බොරුව සමාජගත කරන්න එපා කියන කාරණේ පැහැදිලිව කියන්න ඕනේ. දැන් මේ විපක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරනවා. මම අහන්න කැමතියි සාධනීය විපක්ෂක නියම ක්‍රියාවලියද මේ සිද්ධ කරන්නේ? මොකක්ද මේ කරන්නේ? ඇයි මේ 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 සන්දර්භය තුළ මේ කතාව ඇති කළා, මේ කතිකාව ඇති කළා අපිට විවාද කරන්න බැරිද? මේ උත්සාහ කරන්නේ මට හිතන හැටනම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ උත්සාහ කරන්නේ මේ අය දන්නවා මේ ගන්න පියවර මේ බොන තිත්ත පිහෙත් ඇඟට ගුණයි කියලා දන්නවා. මේ අය බිය වෙලා තියෙනවා ඡන්දයක් නියමිත කාලයකදී
ගරුබත් මහතා මිනිත්තු දෙකක් කාලයක්
තියෙනවා. මේ ඡන්දයක් නියමිත කාලයකදී ප්‍රධාන මැතිවරණයක් එනකොට මේ තිත්ත බෙහෙත් දීලා ජනතාව කෙලින් කළා රට කෙලින් කළා ගත්තාම ආපහු කවදාකවත් Tamanට බලය ගන්න බැරි වෙයි කියලා. මෙයට පොඩි සැකයක් තියෙනවා. ඒ නිසා මේ උත්සාහ කරනවා මොනවා හරි ක්‍රමයකට හුදෙක් බලය ලබා ගැනීමේ අවශ්‍යතාවය තමයි මේ කරන්නේ. ඉතින් ඒ නිසා පැහැදිලිවම නියෝජ්‍ය කතානායකතුමනි මම ඉල්ලීමක් කරනවා මේ වෙලාව අපි සීලුමු දෙනා එකව වෙලා වෙනස් වෙන්න ඕන කාණ එක තමයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙලා තියෙන්නේ. මේ රටේ ජනතාව ඡන්දයක් තියලා වෙනස් වෙලා බලහූමාරුවක් එක ජනතාව බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජනතාවට අද සීලුමු දේශපාලකයෝ පාවලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු අපි මේ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න. මයිතන අපි කහ වෙන්න ඕනේ. ඊළඟ පාර අපි පාර්ලිමේන්තුවේ ඉන්නවද? ඊළඟ පාර අපිට ඇමති ගන්තියේද? ඊළඟ පාර අපිට පළාත් සභාවේ තියේද? ඒ කාරණා නෙමෙයි. අපි මේ වෙලාවේ මේ ගත යුතු තීන්දුව తీරන ගත්තේ නැත්තම් අපිට ජීවත් වෙන්න රටක් නැතිනවා. අපිට නිවැරදිව අපේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න, ඒ අධ්‍යාපන ක්‍රම තුල ඒ අවශ්‍ය පහසුකම් ලබා දීලා ඒ රට දියුණු කරන තත්ත්වයට ගේන්න පුළුවන් හැකියාව නැති වෙනවා. නැවත වතාවක් අපිට ආපහු අර ආර්ථික දුෂ්කරතා වලට යන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඒ ජනතාව බලාපොරොත්තු වෙන්නේ අපි ඔක්කොම එකහුව වෙලා වැඩ කරයි කියලා. හැබැයි ජනතාව යම් ආකාරයක තේරුම් ගන්න තියෙනවා. මේ ජනප්‍රිය තීන්දුව తీරන එක යනකොට වඩා මේ ගන්න තීන්දුව తీරන යම් ආකාරයට සාධනීය කියන කාර්යය සමාජවල ජනතාව කියනවා. අද එය ස්වයං වෙනස් වීමකට අද එය උනත් අද භාජන වෙලා තියෙන කාර්ය කියලා කාර්යය අපිට පැහැදිලිව කියන්න ඕනේ. දැන් අද පැහැදිලිව මේ ආධාර ලබා දීම කියන කාර්ය සම්බන්ධයෙන් ගත්තාම මේ රාජසන කතාවේදී ජනාධිපතිතුමා පැහැදිලි කරනවා මේ ආධාර ලබා දීම බැංකුවත ක්‍රීමක් තුල කිරීම ඉතාමත් සුදුසුයි කියලා මම විශ්වාස කරනවා. මොකද සමහර වෙලාවලට දැන් ඔය දරුවෙක්ට රෙදි කෑල්ලක් දෙනකොට ඒ ඇඳුමක් ලබා ගන්නකොට රෙදි කෑල්ල දෙනකොට සමහර වෙලාවට ඔය සමහර දේශපාලන නායකයෝ අඳින බ්‍රෑන්ඩඩ් කමිසියක් විතර තරම් වටින විශාල වීදමක් ගත වෙලා තියෙනවා. හැබැයි ඊට වඩා ලේසි අපිට ඒ මුදල් ලබා දුන්නා. අපි පැහැදිලිව කියන්නේ මේ ආධාර ලබා දීමේදී ඒවා මිලදී අරගෙන මිලදී ගන්න ක්‍රමවේදය ඒවා බෙදා හැරීමේ ක්‍රමවේද ගත්තාම විශාල මුදලක් වැය වෙන තුල අපිට පුළුවන් නම් සහන ආධාර බැංකුගත කරලා ඒ බැංකුගෙන් ලබා දීමේ ක්‍රමයක් ඇති කරන්න ඒ විය යුතුයි කියන කාරණය පැහැදිලිව කියන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ හුදෙක්ම මේ තියෙන තත්ත්වය අපි තේරුම් ගන්න ඕනේ. මේ බිම අපි තේරුම් අරගන්න ඕනේ. මිනිස්සුන්ට අවශ්‍ය වෙලා තියෙන මැතිවරණයක්වත් මිනිස්සුන්ට අවශ්‍ය වෙලා තියෙන මේ දේශපාලන බලහූමාරුවක්වත් මිනිස්සුන්ට අවශ්‍ය වෙලා තියෙන තමන් කැමති මේ දේශපාලන පක්ෂය බලයට ගන්නවත් නෙමෙයි. මිනිස්සුන්ට අවශ්‍යලා තියෙන්නේ ඒ තමන් එදිනෙදා මුහුණ පාන ගැටලු වලින් එයාට මිදිලා මේ රට නිවැරදිතරකට ගෙනියන්න, මේ රට ලස්සන කරන්න, මේ රටේ සංචාරකයෝ ටික ගෙනලා කීයක් හරි හොයාගන්න. මේ සංචාරකයෝ එන වෙලාවේ කරුණාකර මේ 13යි මේ කියන කාරණා බොරුවට අරගෙන මේ උද්ඝෝෂණ කරලා නැති උද්ඝෝෂණ කරලා මේ තත්ත්ව නිර්මාණය කරන්න එපා කියන කාරණේ පැහැදිලිව කියන්න ඕනේ. මොකද හේතුව 13 සම්බන්ධයෙන් ප්‍රශ්න තුනක් ශේෂාධිකරණයට යන්න පුළුවන්. ගිලා ඒක සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්. මොකද හේතුව ශේෂාධිකරණයේ ආණ්ඩුකම් වස්තා සංශෝධන කරලා තින්නේ 13 ආණ්ඩුකම් වස්තා සංශෝධනයෙන් පස්සේ දිගින් දිගටම ඔය කියන බලතල පාවිච්චි කිරීම නොකිරීම මත කියන කතාව කාරණේ සලකලා බලලා. ඉතින් ඒ නිසා අපි කවුරුත් දන්න උසාවියකට යන්න තියෙන කාරණේ සම්බන්ධයෙන් යන්න පුළුවන් වෙලාවක. හැබැයි ඒ වගේම 13 ගැන ඔය වීතිකාව සම්බන්ධයෙන් ප්‍රකාශිතව අච්චු ගාලා පොතේ ගහලා තියෙන වෙලාවක බොරු කාරණා උපයෝගී කරගෙන මේ නැති බයක් ඇති කරලා මේ රටේ ජන මනස විකෘති කරන්න එපා කියන කාර්යය මේ අවස්ථාවේ මතක් කරන ගමන් අපේ ඉල්ලීම වෙන්නේ මේ වෙලාවේ පාට පක්ෂ වලට බෙදෙනට වඩා අපි මාස 6-7ක් එකහුව වෙලා අපි ඔක්කොම එකහුව වෙලා මේ රටේ ජනතාවට අවශ්‍ය ඒ සහන ලබා දෙන්න, ඒ අය ජීවත් කරන්න, එයාගේ ජීවිත තත්ත්වය නගා සිටවන්න අවශ්‍ය අපි කටයුතු කරන්න ඕනේ කියන කාරණේ මම පැහැදිලිව මේ අවස්ථාවේ මතක් කරමින් මම නිහඬව ඔබට ස්තුතියි.
පෞමිසේ දෙපතුමාට ගරු නාලක ගොඩෙහිවා මැත්තම ඔබතුමාට මිනිත්තු 10ක් කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි ඊයේ ජනාධිපතිතුමාගේ තවත් ජාතිය ඇමතීමේ කතාවක් දැක්කා. තවත් ජාතිය ඇමතීමේ කතාවක් කියලා කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ ජනාධිපතිතුමාට තියෙන පොඩි ආසාවක් නිතර ජාතිය ඇමතන්න. මේ පෙර අගමැතුණාට පස්සෙත් මම දන්නේ මේ කීවෙනි වතාවටද කියලා කතා කරේ, 3-4 පාරම කතා කරා. දැන් ජනාධිපතිතුමාට පස්සේ මේ දෙවෙනි වතාවට අපි දැක්කා රාජාසන කතාවක් මාස 6ක් ඇතුළත. දැන් මේ වගේම පුරුද්දක් අපි දැක්කා ඊට කලින් 2015-2019 කාලේ මෙතුමා අග්‍රාමාත්‍යවරය වශයෙන් ඉඳගෙන ඒ රජය පාලනය කරන කාලේ. ඒ කාලෙත් මාස 6කට පාරක් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා. මට මතකයි මම ගණන් කරලා කිව්වා ප්‍රතිපත්ති ප්‍රකාශන 10ක් 2015-2019 කාලේ ඉදිරිපත් කරමු. අර කතාවක් තියෙනවා ඉංග්‍රීසියෙන්, if you want to predict the future the best way is to analyze the past kiyala
order please karun premanath dolawath metthama mulasane
mama kiyuwe if you analyze somebody's past you can predict the future da garu ranil wickremasinghe janadhipathitumage aarthika kalamanakarane idiriyedi apita bala poruthu wenna puluwan mokadda kiyala therum ganna ona hondama de thamai etuma avasaanita rajyapalane karapu 2015 2019 kale poddak vigraha karala balana eka man poda meka matak karala denna 2015 api matakai yahapalana aanduwa balayata enakota me rate thibuna aarthika sangwardhana vege 5.5 අවුරුදු 5ක් යනකොට මේ ආර්ථික සංවර්ධන වේගය කඩා වැටෙන 2.1%කට අර ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශන 10ක් ඉදිරිපත් කරලා තියෙද්දි මේ කාලය තුල රටේ ණය බර වැඩි වුණා ට්‍රිලියන 7.4 ඉඳලා ට්‍රිලියන 13ට මේ කාලය තුල තමයි ලංකා ඉතිහාසයේ වැඩිම ස්වෛරී බැඳුම් කර ප්‍රමාණය ගත්තේ නිකුත් කරේ දැන් අපි මේ අද ගෙවන ගෙවන්න බැරුව බංකොලොත් වෙලා ඉන්න ණය බිලියන 12.5 ඩොලර් ගත්තේ මේ කාල සීමාව තුල මේ ණය ගෙවා ගන්න බැරි වුණේ ඇයි සමහර අය කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයා කාලෙත් බිලියන 5ක් ණය ගත්තා මේ ණය ඔක්කොම එකතු වෙලා තමයි මේක උනේ කියලා හැබැයි ණය ගත්තට ප්‍රශ්නයක් නැන්නේ ණය ගෙවන්න සලස්මක් රටකට තියෙනවනම් දැන් මේ ණය ගෙවන්නට නම් 2015 2019 කාලේ මේ රටේ අපනයන සංවර්ධන විය යුතු තිබුණා නමුත් කොහොමද අපනයන සංවර්ධන වුණේ අපනයන සංවර්ධන වුණේ අවුරුදු 5කට බිලියන 11.1 ඉඳන් බිලියන 11.9 ඒ කියන්නේ බිලියන 800කින් පමණයි ඒ කියන අවුරුදු 5කට මේ රටේ අපනයන ශේෂ්ත්‍රය අපනයන ආදායම වර්ධනය වෙලා තිබුණේ 10.8%කින් ඒ කියන්නේ 1.44ක් වගේ ප්‍රමාණයක් තමයි අවුරුද්දකට වර්ධනය වෙලා තිබුණේ මෙන්න මේ හේතු නිසා තමයි අවසානයේදී මේ ණය ටික ගෙවා ගන්න බැරුව මහා අර්බුදයකට මේ රට ගියේ දැන් රනිල් විකමසිංහ මහත්මයාගේ රාජාසන කතාවේ තුමා බොහොම උජාරුවට කියපු දෙයක් තමයි මේ රටේ සංචිත වැඩි කරගෙන තියනවා කියලා මිලියන 500කින් දැන් ඩොලර් මිලියන 500ක් කියලා කියන්නේ ගරු මුලාසනවට මන්ත්‍රීතුමනි මහ විශාල මුදලක් නෙවෙයි මේක ඉතාමත්ම සුළු මුදලක් ඩොලර් මිලියන 500ක් කියලා කියන්නේ මේක මහා විශාල වශයෙන් වැඩි කර ගැනීමක් කියලා කයිවරු ගන්න දෙයක් නෙවෙයි හැබැයි අපි මේකම ගිහලා ආපෝ බැලුවා තර මං මුලින් කිව්වාගේ එතුමා රාජ්‍යපාලනය කරපු අවසානයේ 2015 2019 කාලෙට ඒ කාලේ එතුමා ඒ අවුරුදු පහ තුල මේ රටේ සංචිත ඩොලර් මිලියන 1000කින් පල්ලෙහාට ගෙනාවා මොකද එතුමා බලයට එනකොට ඩොලර් මිලියන 8.3ක් තිබිච්ච සංචිත ප්‍රමාණය 7.1කට පල්ලෙහාට ආවා ඒ අවුරුදු පහ තුල කොහොමද මේ සංචිත පල්ලෙහාට ගෙනාවේ විශ්වාස කරන්නවත් බැරි තත්ත්වයක් ඇති තමයි මේ සංචිත මේ විදිහට පල්ලෙහාට ගෙනාවේ මොකද ඒ අවුරුදු පහ තුල ඩොලර් බිලියන 12.5ක් කෙටි කාලින ණය අරගෙන තිබුණා හම්බන්තොට වරාය විකුණලා ඩොලර් බිලියනයක් හොයාගෙන තිබුණා. ඒතොර ඩොලර් බිලියන 13.5යි. රටට ඇතුළට ආපු සල්ලි ප්‍රමාණය ආවනම්. ඊළඟට ඊට අමතරව රටේ තෙල් මිල ඒ වෙලාවේ විශාල වශයෙන් අඩු වුණා. අපිට මතකයි 2010 2014 කාලේ ඒ ආණ්ඩුවේ තිබිච්ච බරපතල ප්‍රශ්න තමයි ලෝකයේ තිබිච්ච බරපතල තෙල් මිල. සාමාන්‍යයෙන් 2014 වගේ වෙනකොට බැරලයකට ඩොලර් 110ක් වගේ මුදලක් තිබුණේ. 2015 මේක පුදුමාකාර විදිහට කඩා වැටුණා. ඩොලර් මට මතකයි බැරලයට ඩොලර් 45ට කඩා වැටුණා. ඒ අවුරුදු 5යි කාලය ගත්තාම සාමාන්‍යයෙන් බැරලයකට ඩොලර් 60ක විතර ප්‍රමාණයක් තමයි තිබුණේ. මේ කාලය තුල තෙල් වලින් පමණක් ඉතුරු වෙච්ච ප්‍රමාණය ඩොලර් බිලියන 5ක්. මොකද 2010 2014 කාලේ ඩොලර් බිලියන 21ක් වියදම් කරලා තිබුණා. තෙල් වලට නමුත් 2015 2019 කාලේ තෙල් වලට වියදම් කළ දේ ඩොලර් බිලියන 16යි. එහෙනම් තව ඩොලර් බිලියන 5ක් ඉතුරු වෙලා තිබුණා. ඒතර මං අර කියපු ඩොලර් බිලියන 13.5ට මේ ඩොලර් බිලියන 5ත් එකතු කරන්න ඕනේ. ඒතර ඩොලර් බිලියන 18.5ක්. කොයි දේශල්ලි ගියේ? මේ සල්ලි ආගිය තන්නේ අන්තිමට සංචිත එනම් ඩොලර් බිලියන 18.5ට වැඩි වෙනව නේද? ඩොලර් බිලියන 1000කින් අඩු වෙලා තිබුණා. ඒ නිසා මේ අද කතා කරන දේවල් ගැනත් අපිට කියන්න තියෙන මුල් අසුනර මන්ත්‍රීතුමනි ඒ දේම තමයි. මේ අද ක්‍රියාත්මක වෙන්නේ එදා ක්‍රියාත්මක වෙච්ච ආර්ථික ප්‍රතිපත්තියම තමයි. 2015 2019 කාලේ යම් කිසි දෙයක් වැරදුනා නම් ඒ ආර්ථික ප්‍රතිපත්තියේ ඒ දේවල් සියල්ල අද ඒ ආකාරයට ක්‍රියාත්මක වෙනවා. මොනවද බලන්නේ වර්ධගත දේවල්? ආපු ගමම් ඉස්සෙල්ලම කරේ මොකද්ද? ඉස්සෙල්ලම කරේ බදු වැඩි කරපේක. ඒ කාලේ බදු ප්‍රතිශතයේ තිබුණ 9%ක් විතර වගේ. ඒක වැඩි කරා. ඒක 116 ගිරියන් වුණා කියලා අද වගේම වේගයෙන් වැඩි කරගෙන ගියා. මට මතකයි 2019 වෙන විට බදු ප්‍රමාණය ඇස්තමේන්තුගත 100%කින් වැඩි වෙලා තිබුණා. 100%කින් වැඩි වෙලා තිබුණා. හැබැයි ආදායම ආවේ නැහැ. මොකද ආර්ථික විද්‍යාවේ පිළිගත් නැහැ තමයි මේ බදු වැඩි කරන ප්‍රමාණයට ආදායම එන්නේ නැහැ කියන එක. බදු වැඩි කරොත් ඇත්තට ආදායම අඩු වෙනවා. මොකද මිනිස්සු බදු ගෙවන්න තු හංගන්න පටන් ගන්නවා. ඉතින් ඒක හරි ගියේ නැහැ. නෝත් ඒ පාඩමක ඉගෙන ගත්තේ නැහැ. ආයිත් වෙලා එකම කරනවා. ආයිතයිල බදු ගන්න. අද මේ මිනිස්සු පාරේ උද්ඝෝෂණය කරන්නේ මේ බදු ප්‍රතිපත්ති විරුද්ධ. මහා පරිමාණයෙන් බදු ගාලා හිතනවා රාජ්‍ය ආදායම වැඩි වෙයි කියලා. ගරු මුලාසුනාරු මන්ත්‍රීතුමනි මේ අවුරුද්දේ ආදායම ආවා අපිට දකින්න පුළුවන්. මේ ඇස්තමේන්තු ගත කරන ආදායම 75% එන්නේ නැහැ. මොකද මෙහෙම බදු වැඩි කරලා ආදායම ගන්න බෑ. ඒ වගේම පොලි අනුපාතය. ඒ ආණ්ඩුවේ පොලි අනුපාතෙත් සිංගල් ඩිජිට් තිබිච්ච පොලි අනුපාතය වැඩි කරගත්තා. ඒක වැඩි කරන්න පටන් ගත්තේ මහබැඳුකර මංකොල්ලෙන්. අද කාටවත් මතක නැහැ. මෙතුම නායකයාවල හිටපු කාලේ සිද්ධ වෙච්ච මහබැඳුකර මංකොල්ලේ. මහබැඳුකර මංකොල්ලේ තමයි පොලි අනුපාතය වැඩි උනේ. ඊට පස්සේ රජයේ ප්‍රතිපත්ති නිසා වැඩි වෙලා මිනිසුන්ට අන්තිමට නෑක් ගත්තම ගෙවා ගන්න බැරි විදියට වැඩි වෙලා බිස්නස් එකක් කරගන්න බැරුව ගියා. ඒකේ ආර්ථික කඩාවැටීමට හේතු වුණා. අදත් කරන්නේ ඒකමනේ. අද ඊටත් වඩා බරපතලයි. අද බදු ප්‍රතිශතය කීයද? 30%ක් විතර වෙනවා. 30%ක බදු නෙමෙයි මේ පොලි අනුපාතය. 30ක පොලි අනුපාතයට ණයක් අරගෙන මුලාසුනාට බඳුරුපෙනි කාටද බිස්නස් එකක් කරන්න පුළුවන්? කාටද ව්‍යාපාරයක් කරන්න පුළුවන්? අද ස්වයන් රැකියාව කරන මිනිහට ස්වයන් රැකියාව කරගන්න බැරි, සුළුහා මධ්‍යම පරිමාණ ව්‍යාපාරයක් කරගන්න බැරි, මහා පරිමාණ ව්‍යාපාරිකයාට තමුන්ගේ ව්‍යාපාර කරගන්න බැරි මේ විශාල පොලි අනුපාතය නිසා. ඉතින් මේවා වැරදි ආර්ථික ප්‍රතිපත්ති. ඉතින් මම මේ කියන්නේ මේවා අත්හදා බලලා අසාර්ථක වෙච්ච ප්‍රතිපත්ති. මේ නායකයා යටතේම අසාර්ථක වෙච්ච ප්‍රතිපත්ති. ඒවාම නැවත නැවත ක්‍රියාත්මක කරමින් ඉන්න. ඒ නිසා මේ මොන සුරංගනා කතා කිව්වත් මේ භාෂායකට පාරක් මේ වගේ පොතක් දුන්නා කියලා මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න බෑ. හැබැයි ඊළඟ ලස්සන කතාව තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශය පුරාම තියෙන්නේ පොදු ජන පෙරමුණේ රජය විසින් කරපු දේවල් වලට හාස්‍යයට ලක් කිරීම සහ අපහාසයට ලක් කිරීම. ඊට පස්සේ පොදු ජන පෙරමුණේ නායකයෝ කියනවා මේක ප්‍රශස්ත කතාවක් කියලා. මට අන්න ඒක නම් තේරෙන්නේ නැහැ. අපිත් ඒ ආණ්ඩුව ඉන්න නිසා අපිත් නම් ඉවසන්න බෑ. අපි දන්නේ නැහැ මෙයාලා මේ පැත්තේ ඉඳලා කොහොමද මේක ඉවසන්නේ කියලා. දැන් තව හොඳ කතාවක් කිව්වා. මේ සොරකම් කර වත්කම් හොයා ගන්න පණතක් කියනවා කිව්වා. ගරු මුලාසුනන මන්ත්‍රීතුමනි ඒකට නම් අපි අත් දෙකම උසලා සන්ධි සහයෝගය දෙනවා. අපි ඉල්ලා සිට පුළුවන් නම් වාසියකට මේක අපි සම්පූර්ණ සහය දෙනවා. ඒක කරනවා නම් ඇයි ඒක නොකරන්නේ? මේ කතා විතරක් කියන්න බෑ. වැඩේ තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ කියන කතා ඊළඟ රාජසභා කතාව වෙනකොට මතක නැහැ. ආයවැදී කියපු කතාව මතකද? ආයවැදී කිව්වා මේ රටේ බදු එකතු කරලා ආයතන ප්‍රතිවගත කරනවා කියලා. ඒක තමයි ඉස්සෙල්ලම කරන්න ඕනේ. මේ අහිංසක මිනිසුන්ට බදු ගහන්න කලින් ආදායම් බදු දෙපාර්තමේන්තුව, සුරා බදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව මේවා ප්‍රතිවගත කරන්න. මේවා ප්‍රතිවගත කරා නම් මේ බදු වැඩි කරන්නේ නැතුව බදු ආදායම් වැඩි කරගන්න පුළුවන් කියලා ඕනේ කෙනෙක් දන්නවා. හැබැයි දැන් මතක නැහැ. මාස දෙකක් යනකොට ඒ කතා නැහැ. මේ කතාව විහිළුවටවත් ඒක නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඉවර කරන්න කලින් තව එකක් කියන්නට ඕනේ. මේ මෙතුමාගේ රාජසභාවේ කතාවේ අලුතෙන්ම ආපු කතාව තමයි 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. අද මිනිස්සු පාරේ සටන් කරන කරුණු දෙක එකක් බදු වැඩි කිරීම මම ගැන කතා කරා. දෙවෙනි එක ස්වාමීන් වහන්සේලා පාට බැලිම 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. කවුද මේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ මේ හදිසිය බලාත්මක කරන්න කියලා ඉල්ලුවේ? මේක 1987 ගෙනල්ලා එදා ඉඳන් මේ වෙනතුරු ජනාධිපතිව 7 දෙනෙක් මේ අඩුගානේ සංශෝධනයේ සම්මත කරපු ජනාධිපතිවරයා ජී.ආර්. ජයවර්ධනත් ක්‍රියාත්මක කරගී නැති 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කරන්නට මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට තියෙන හදිසිය මොකද්ද? කවුද මෙයාට බලය දුන්නේ? මෙයා වාඩි වෙලා ඉන්නේ මේ ගෝඨාභය රාජපක්ෂ මැදින් ගත්ත ජනවරමුඩ. ගෝඨාභය රාජපක්ෂ මැද ජනවරම ගන්න වෙලාවේ එතුමා මේ රටට පොරොන්දු වුණේ අලුත් ව්‍යවස්ථාවක් ගන්නවා කියලා. මේ රටේ සුළු ජාතික ප්‍රශ්න විසඳන්න, මේ රටේ ජාතිවාදී නැති කරන්න, මේ රටේ සියලු දෙනාට සාධාරණ අලුත් ව්‍යවස්ථාවක් ගන්නවා කියලා. ඒකටයි බලය තියෙන්නේ. ජනවරම තියෙන්නේ අලුත් ව්‍යවස්ථාවකට මිස 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සම්පූර්ණ බලාත්මක කරන්න නෙවෙයි. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡාවක් මෙතන අවශ්‍ය නැහැ. අනුප්‍රාප්ති ජනාධිපතිවරයා කැත්තේ කරුණා කරලා ගෝඨාභය රාජපක්ෂ මැතිව පොරොන්දු වෙච්ච ව්‍යවස්ථාව ගැන අපි ඒක විවාද කරමු. අපි ඒක සාකච්ඡා කරලා බලමු. ඒකේ යම් කිසි සාධාරණයක් වෙනවද, අසාධාරණයක් වෙනවද? ඒ අසාධාරණ විරුද්ධ අපි ඔක්කොම නැගී සිටුමු. ඒකයි කළ යුතු කියන කාරණේ අපි මතක් කරන කරු උල්ලාසන මන්ත්‍රීතුමනි. අපි පහදිලම අවසාන වශයෙන් කියන්නේ මේ රාජසන කතාව තවත් එක් බොරුවක්. තව මාසයක් ඊට පස්සේ තවත් මාසයක් ගිහිනුත් ආයිත් ලහන් ලැබෙවි. මාස 6න් හැට රාජසන කතා ඉදිරිපත් කරා කියලා මේ රට ගොඩ ගන්න බෑ. මේ රට ගොඩ ගන්නට නම් කරුණා කරලා මේ ආර්ථිකය සක්‍රිය කරන්න, මේ ආර්ථිකය සක්‍රිය කරන්න අවශ්‍ය ව්‍යවසායක ශක්තිමත් කරන්න, මේ රටේ අවශ්‍ය කරන ප්‍රාග්ධන වෙළඳපොළ ශක්තිමත් කරන්න, මේ රට ඩිජිටල් කරන එක කරන්න ඕන තරම් දේවල් තියෙනවා. මේ සුරංගනා කතා කිය කියන්නේ නැතුව බොහොම ස්තුති ගරු මුලස්න මහත්මයා. ස්තුති ගරු මන්ත්‍රීතුමා.